ඉතින් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මෙකල අපගේ දරු පවුල්වල විවාහක අයට දූ දරුවන්ට දරුඵල ලබා ගැනීමට ධර්මානුකූලව ආශිර්වාද ලැබෙන පින්කමක් ඇද්ද කියලා මේ අහන්නේ. ඉතින් මේකෙදි අපි දැන් මේ හැමදාම එක විග්‍රහ කළා තියෙන දෙයක්. දරුඵල නොලැබෙන්න හේතුවක් මොනවද කියලා බලපුවාම මේ ලෝක සත්වයෝ කාමයන්ට ගැතිවිලා කාමයන්ගේ බලාපොරොත්තුවෙන් පංචකාමීන බලවිලි දෙනක් දීලා හැබැයි ඇතින්නා වූ විවිධාකාර කරදර මට්ටම් දැකලා හිටන් ඒකින් නිදහසලා කාමීදී දෙන්න හිතලා ඊ ආදි වශයෙන් දරුඵල නැති කරගන්න විවිධාකාර ක්‍රම රටාවන් හෝ යොදනවා. එහෙමත් යොදලා හිටන් අර කාමීට පරිත වෙනවා. එහෙම කාමීට පරිත වෙලා මොකද කරන්නේ? විවිධායට උපදෙස් දෙනවා. ওই දරුව හැදුනහම hali කරදරයි. දරුවොත් එක්කලා ජීවත් වෙන්න ගියහම hali කරදරයි. දරු හදාගෙන නැති ක්‍රමයක් අනුගමනය කරලා කාමීට විදිහට හිටවල. තවත් උපදෙස් දෙන්න පුළුවන්. ඒ වෙන හැදිච්ච දරුවෙක් කරන ඉක්මක ලෝක මරලා දාපන් දැමතිය. උපදින් ඉස්සෙල්. මෙන්න මේ පිටිය ගනින්ක. ගබ්සා වෙලා යන. ඔව් වැඩි කරගත්තාම hali කරදරයි. ওই જાතිය සසරෙදි කියලා හිටන් ওই පංචකාමීට නැඹුරු වෙලා විවිධාකාරයෙන් ඇති වෙන්නා වූ තමන්ට කර්ම වියකින් ඉඳ තින සත්ව කොටාස ඉන්න බලටත් ඒ වාගේම තමාගේ යුතුයකමක් වශයෙන් කරන් තිනා. ඉතින් ඒවට පහර ගහලා දාලා වැත්ත දාලා තමන් ඒකට අවස්ථාව සලසන්නේ නැතුව අහක් කරලා දාලා ඉතින් අර විදිය කටයුතු කරනවා. දැන් මේ කර්මයේ විපාකයක් වශයෙන් එනවා කළට හේතු දේ හේතු රළව ඵලය. අන්තර මග වැහුණා නම් ඒකේ ඵලය උඹටත් මග වැහෙනවා. උඹත් සදාට ඉන්නේ නැහැ. අවුරුදු 60 70 කින් වැඩිලා ඉතින් ආයු උපත කර කපට යන්නේ කොහේ යන්නේ? යන්න දෙයක් නැහැ. විකාරසනේ වෙනවා ගැව විකාරසනේ. මොකද වුනේ? මෙලෝදි කරලා දුන්න එක තමන්ට එන හැටි. ඒ නිසා මව් ගැබකට ඉන්න විදිහක් නැහැ. ආකර්ෂණීය වෙන්නේ නැහැ, විකාරසනේ වෙනවා. කර්ම බලවේගයක් තියෙනවා. මව් ගැබකට එහෙම ප්‍රතික්ෂේප කිරීමයි කර්ම බලවේගය. ඉතින් එහෙම වැඩ කරගෙන එන එකනා ඉතින් ඉතිරි පුරුෂ වශයෙන් ඉපදිලා හිටන් ඒකේ ගතියේ ගතිය ගැලපෙන්නා වූ දෙන්නේ කිකදෙලා කසාද වැදගෙන ඊට පස්සේ මොකද කරන්නේ? වට ඉඳ බලන අලුත ළමෙක් ඉන්නා අර කොල්ල උස්සගෙන යනවා උහුරතල් කරනවා අනි අපි දෙකෙක් නැහෙනේ. ඉතින් අල්ලනවා දුක් වෙනවා බලන්න. අලුත දුන්න උපදේශ තියෙනවා නම් ওই උපදේශ මාලාවේ හේතුවේ ඵලයේ තමන්ට ඇවිල්ලා. තමන්ට එහෙම එකක් නැහැ. ඊ කරදරයක් වෙනවා බලගහම කියලා ඉතින් වෛද්‍යවරු බලගහම විවිධාකාරකම කියලා. සමහරවිට ධාතු දුර්වලයි කියනවා. එහෙම නැත්නම් තවත් ආකාරයෙන් ගැව දුර්වලයි කියනවා. එහෙම නැත්නම් එකක් වත් නැහැ. මොකක්ද කියලා හොයන්න බෑ කියනවා. ඉතින් හැම ඒ වගේ ක්‍රමවේද තියෙනවා. මොනවද ඒකින් හරිය අපි යම් සත්‍ය කෙනට අපෙන් අවරයක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් වුණා නම් කියලා කියනකොටම තමන්ට ඒ දරු බලාපොරොත්තු වෙනායි දකින්න ඕනේ. යම් කිසි ආකාරයෙන් යම් කිසි දරුඵලයක් වශයෙන් ලෝකයේ දිවි වෙන්න ඉන්න සත්වයෙකුට ඒකට බාධා පමුණුවලා ඒ වගේම හතුරුකම් කරලා මගින් අවර අසාධාරණ කරලා ගබ් කවදා හරි සසරේදී අනුන්ට උපදෙස් දීලා ගබ්සා කරෝලා දරුවන් නැති කරෝලා මෙහෙම දේවල් මොනවා හරි කළා නම් බීජ විනාශ කරලා නැත්නම් යම් කිසි විදියක බිත්තර වැන්දියක ඉන්න සතා හෝ වනසලා දමලා මම මෙහෙම දේවල් කළා නම් මට කොහොමද ආයතරය මේ ඒ කරපු දෙයකින් ඒ විදියට මටත් කවදාවත් ඒ දැනසිල් ලබන්නේ හේතුවක් නැහැ. ඒ වගේ දෙයක් මම කරපු එකේ විපාක කොටසක් මට මෙහෙම එනවා. තව වැඩියෙන් කරා නම් මටත් උපදින්න දෙනක් හම්බෙන්නේ නැහැ මලාට පස්සේ. අනික මගේ මට දාව දරුවෙක් උපදින්න නෙමෙයි මට මිනිස්සෙක් කියලා උපදින්නවත් මස්ලි එකකට හිමිකාරකමක් නැහැ. එහෙම කර්මයක් නේ කරලා තියෙන එක දකින්න ඕනේ. ඉතින් මේවා මම සමාජයේද කරලා තියෙන අවල අසාධාරණ කියලා තේරුම් ගන්න ඕනේ. මින් මතුවට එහෙම අවලක් අසාධාරණයක් අනුන්ට උපදෙස් දීමක්, එහෙම දේවල් විනාශ කිරීමක්, ගැබ් විනාශ කිරීමක්, බීජ විනාශ කිරීමක් මම ආයි මතුවට නම් කරන්නේ නැහැ. ඒක අයිතියක් අසාධාරණයක්. මෙලෝ එළිය බලන්න බලාපොරොත්තු වෙන යම් සත්‍යයක ඇතනම් ඒ සත්‍යයට හිඟි හිංසා කරවන්න බාධා පවුනවන්නේ යන්නේ අසාධාරණිය. ගැළපෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන නම් ලෝක සත්‍යෙ පුතත් යන විපාකයන් දෙන්නා වාග්කල්පිත බලාපොරොත්තු මහා විහාරවත් සමාගමී. ඉබදු සත්‍යෙක තියෙන මගවිද නුඹ අනුගන් යන්නේ මේක මත මන්ත්‍ර වෙලා තියෙනවා මේක කරන්නේ. අද කිව්වා මතුවලත් නොවිලා මේ යහපත වේවා කියලා අදිෂ්ඨාන කරලා ඉතින් ওই පුණ්‍යානුමෝදනා අවංකව කරනවා නම් ඥාන සම්පවිතලා කළොත් අර විදියටම අර ශක්තිය විහිදිලා ගිහිල්ලා ඊයයිට ලැබෙන්න පටන් ගන්නවා. තමන් ණය ගෙව්වා වෙනවා. තමන්ගෙන් විචාවලට ණය ගෙව්වට පස්සේ යම් කිසි ණයක් හේතු කරගෙන නැත්නම් හේතුවක් ගොඩ නැගිලා තිබුණා නම් තමන්ට දුකක් කරදරයක් ඇති වෙන දරුවෙක් ලැබෙන්න හේතු නැති වෙන. අන්න ඒක ඉවත් වෙලා යනවා. ගෙවිලා යනවා. කර්මයේ ගෙවිලා ගියා. ඒ කර්මයේ ගෙවිලා ගියාට පස්සේ කායික වශයෙන් හෝ තිබුණා නම් යම් කිසි ආපදාවක් ඒ කර්ම බලයෙන්ම හටගත්ත ප්‍රවෘත්ති විභාගයක් තිබුණා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මකයට පටන් ගන්නවා. ඉන්ද්‍රිය අක්‍රිය කියලා තිබුණේ අපිට නොපෙනෙන එක්තරා ප්‍රවෘත්ති හේවත් පැවැත්මෙහිදී බලපාන කර්ම විශේෂය ශක්ති විශේෂයක් ඉන්න පටන් ගන්නවා. අපි දන්නේ කොහොමද ඉන්නේ ක්‍රියාදාමය. අන්න ඒක ධර්මතාවය. අපි කරපු දේ නම් විභාගයට ඇලගහලා එන හැටි. කවුරුවා කරන එකක් නෙමෙයි. අත්ම කරගත් එකක් අපි කරා එන හැටි. එයන් ඒකට වන්දි කියලා නිදහස් වුණාට පස්සේ ඒ ආපු ක්‍රියාදාමයේ අර ඉන්ද්‍රිය විකෘති කරන ක්‍රියාදාමයේ ඉවරයි. සමහරවිට ශාරීරික හෝමෝනියක් නිකුත් කරනවා නම් දරුගාවක් හට ගැනීමට. ඒක දුර්වල නම් ඒ ඉන්ද්‍රිය දුර්වල නම් දරුගාවක් හට ගන්න නැතුව තියෙන්න පුළුවන් ඒ හේතු. හේතු වලේ ක්‍රියාත්මක නැහැ. දැන් අපි අපේ පාප කර්ම හේතුවට වන්දි කියලා නිදහස් වුණාට පස්සේ අර හෝමෝන නිකුත් කරන ඉන්ද්‍රිය හොඳට තියෙනවා. අර ශක්තිය නිසා නිකුත් නොකර තිබුණ. දැන් ඒ ශක්තිය ඉන්නේ. ඒ වෙනුවට හොඳ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. සමගිය සමාදානි අභිද්ධිය උදා වීමට මතු කරව පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මකයට පටන් ගන්නවා. ඒක විරෝධීම ක්‍රියාත්මකයට පටන් ගත්ත ප්‍රවෘත්ති පාක වශයෙන් අර ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න දැන් ශක්තිය ගොඩ නැගිලා එනවා කර්ම ශක්තිය වශයෙන්. ඇවිදලා එනකොට මොකද කරන්නේ? ඉන්ද්‍රිය නිරෝගී වෙනවා. අර හෝමෝන ක්‍රියාත්මක වුණාට පස්සේ දරුගබක් හට ගැනීමට අවශ්‍ය කරන සියලු ගුණත් පූර්ණ වෙලා එනවා. ඊට පස්සේ දරුවෙක් ලැබෙනවා. හේතු ආසනාවන්ත ඉන්නවනම් පිනක් දහමක් කළත් ඊට හේතුකාරක ලැබලා තිබුණා. ඊට හේතු වෙන්නා වූ පුණ්‍ය අනුමෝදනා වෙත හොඳ ගන්ධබ්බී කැදියා වාසනාවන්ත දරුවෙක් පදින බලටත් තියෙනවා. ක්‍රමේ ඕකයි. ඉන් අපි කරෝ කර්ම වේගී අතිබලවත් නම් එහෙම කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඔය මොනවා කළත් මේ අධ්‍යවේදී ප්‍රතිඵලයන් නොලබන්නත් පුළුවන්. එහෙම ඒවා 10 15ක් නම් තියෙන්න පුළුවන් ඔය අතරේ. ඔබ තෝරා ගන්න ඕන විදිය. ඉතින් ක්‍රම වේදී මොකද්ද? හැකි තරම් දුරට ලබන්න පුළුවන් ඔය කියන ක්‍රම රටාව අනුව. මේ 100%ක් එහෙම කියන්නේ නැහැ. මේ 100%ක් කියන්නේ මේ අපි කියන කර්ම ශක්තියෙන් 100%ක් සාර්ථක කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද මොන විදිහකින්වත් අපි අනුන්ට දීලා තියෙන ක්‍රම වේදී අනුන්ට දැනුම් දීලා තියෙන ක්‍රම රටාව උල්පතක් වාගේ ක්‍රියාත්මකන එක දීලා තිබුණොත් එහෙම සසරේදී අපි කොයිතරම් මේ සාන්තිය පමුණවන්න හැදුවත් දීපු උල්පතයි වැඩි වැඩි එනවා. මොකද මිත්‍යා ඥානියක් ලබාගෙන මිත්‍යා විමුක්තියටපත් වෙලා ඒ කියන්නේ මිත්‍යා සමාධියටපත් වෙන වට්ටමින් හිටියොත් එහෙම මිත්‍යා දෘෂ්ටියකින් තමා විතරයි මේ දෘෂ්ටියේ ඉන්නේ. එයා අසත්පුරුෂයා කියන වට්ටමේ ඉන්නවා. දරුවෝ නැති එක හුඟක් හොඳයි. ඔය දරු ගැප්පේ මොකුත් නැහැ. තමාගේ දෘෂ්ටියේ පිහිටලා ඒ සමාධිය මිත්‍යා සමාධිය කියලා ලෝකෙට බලකුත් තියෙනවා. මිත්‍යා ඥානින් මිත්‍යා විමුක්තිය පෙන්නනවා. අන්නේ જાතිය කිව්ව කෙනාට ඒක ලෝකේ පවතින මිනිස්සු අතරේ කියලා යාම ඇරිලා ගියා. අහවල් විද්‍යාඥය, අහවල් විශේෂඥය මෙන්න මෙහෙම කියා තියෙනවා. ඔය විතරේ සතු නෑ කියලා. ඒගොල්ලෝ පරීක්ෂණ කළා. ඒවැ නැහැලු. අපිට කියා දීලා තියෙනවනේ. අපිත් ඒක විශ්වාස කරනවා. අපි පරපුරේ ඇත්ත ඒක අහලා විශ්වාස කරනවා කියලා පරපුර හත් කොච්චරද යන්නේ. ඔය තාකල් එයා ගිහිලා මෙහෙම මැරිලා ගිහිලා කොහේ හරි දහදුකන ඉපදිලා හිටියත් මොන જાතිය පින්කම් කරලා පින් දෙන්න ගියත් මොකද වෙන්නේ? ඔහු මේ ලෝකෙට දීපා මිනිසු ක්‍රියාත්මක කරන පවුනන උල්පත් වාගේ අර පිංගුන උල්පත් යන එක විතර ආපහු යනවා. ගිහිලා ගෙවා හරින්නේ ගෙවා හරින්න ආයි ගොඩ නැගෙනවා. ලෝකෙට දීලා දිනවා එයා බරපතල කෙනෙක් හැටියට. ඒ නරක තියක් ලෝකෙට දුන්නොත් එහෙම ඔය මහා පාපින් ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒ දෘෂ්ටිගතක විලා ඉන්න තාකල් මේ දෘෂ්ටිගතික යම් තාක් ඉන්නවද? යම් තාක් මේ පැවැත්මේ යනවද? ඒ තාකල් ඔහුට නිදහසක් නම් ලැබෙන්නේ නැහැ. පවුගුණනවා. උල්පතකින් වාගේ. ඔහුට සාපේ ගොඩ නැගිනවා. කොච්චර සාප අධ්‍යාපක ඉදිරියට ගිහිල්ලා ඉතින් කොච්චර කෙලවර කරන්න හැදුවත් ආයි ගලාගෙන ඉනවා. ඉතින් මෙන්න මේ වගේ වෙන පරිස්සම ඉන්න ඕනේ කිව්වේ ඒකයි. මිත්‍යා දෘෂ්ටියක් නම් තමන් භාව නිගමනී හැටියට ලෝකේට වණක් වශයෙන් දෙන්න යන්න හොඳ නැහැ. ඒක හරිනම් ඉතින් පින් උනන උල්පතක්. ආයි යා මලක් වන්න බෑ. දිගටම ජයග්‍රහණී සියලු අතින් වෙනවා. හරිනම් වැරදිනම් එහෙම විනාශේ විනාශේ යනවා. අපායම ගොඩ ඉන්නේ බැරි වෙන ක්‍රමයක් එදෙනවා අන්තිමට. අන්න ඒකයි ස්වභාවික තේරුම් අරගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි ඉතින් සතරේදී ඒ වගේ වා කරලා තිබුණොත් එහෙම ඔය මොන කිරි දානියක් දීලා කිරිපැණි දානියක් දීලා ඉතින් ආශිර්වාද අරගෙන ඕකෙන් නම් බේරින්න හම්බෙන්නේ නැහැ. විඳින්න සිද්ධ වෙනවා කොච්චර කාලයක් ඉඳිද වෙයිද? ඒක ඔබ තේරුම් අරගන්න ඕන.